ගරු සරත් වීරසේකර මන්ත්‍රීතුමා ඔබට විනාඩි 11ක කාලයක් තියෙනවා.
මට සේමසිංහ ඇමතුමාගෙන් තව විනාඩි 10ක් කාලයක් ලැබුණා. ඉච්චර ගන්න නෑ මම. ඔබතුමිට ඉස්ලාම් කියන්න ඕන මම 11ට අමතරව තව විනාඩි 10ක් කාලයක් මට දුන්නා සේමසිංහ ඇමතුමා. ඉච්චර ගන්න නෑ මම විනාඩි 15ක් 16ක් පමණයි ගන්න. ගරු සභාපතිතුමනි, අද විවිධ බදු ගැන කතා කරනවා. නමුත් උදේ සිට ඒ බදු ගැන කතා කරපු නිසා මට අවසර දෙන්න රටේ වෙනත් වැදගත් විෂයක් ගැන කතා ගන්න. මැඩම් චෙයාර්මන්, we have defeated the most ruthless terrorist organization in the world about 14 years ago. And terrorism, if you define, terrorism is massacring or killing innocents to achieve a political aim. So whether the cause for terrorism is justifiable or not, terrorism per se cannot be justified. And also we know terrorism is no more local or regional. It is global and transnational. So therefore there should be a concise and concerted effort on the part of the international community to address this menace. But for a country like us, it doesn't happen that way. We crushed the LTTE by the separatist Tamil diaspora trying to achieve the aim which LTTE couldn't achieve through terrorism. So they are taking advantage of electoral system to pressurize their MPs to issue anti-Sri Lankan statements under the guise of human rights. Even the Canadian PM making statements to please the Canadian Tamils for their votes. We must thank our Foreign Minister Ali Sabri for making a strong statement condemning, rejecting Trudeau's statement. He said it was politically motivated, divisive and purely for domestic political consumption in Canada. Now this is what Canadian Prime Minister says. He says the stories of Tamil Canadians affected by the conflict. And he goes on to say that is why Parliament of Canada last year unanimously adopted the motion to make May 18 Tamil Genocide Remembrance Day. So it means the Canadian Parliament adopted that motion of Tamil genocide because of the stories of Canadian Tamils and not after any investigation. It's a disgrace that a developed country like Canada coming to serious conclusions such as genocide without evidence but merely on hearsay. When talking about genocide, why not Canada commemorate Canadian Genocide Day in memory of all the indigenous natives that they have killed? The National Inquiry into Missing and Murdered Indigenous Women and Girls found Canada guilty of genocide. It is unbelievable that Canada preaching human rights to the world is found guilty of genocide. There have been serious allegations, or there have been sexual misuse, sexual abuse, starvation of children and forced sterilization on native Indians. All these are well documented, unlike the fabrications drummed by LTTE diaspora against Sri Lanka. When Canada is trying to destroy indigenous people physically, biologically and psychologically, Sri Lankan Tamils are holding respectable positions in public and private sector as well as monopolizing industry sector across Sri Lanka. So when talking about the subject, I must mention about Ms. Shenali Wadugge, who is a good friend of mine. She is an erudite, exceptional writer. She conducts an in-depth study before writing articles on any subject. Her articles are very famous, especially among patriots. They are full of correct facts, and I like to thank her for her series of articles on this subject also. Canada is a created country, Madam Chairman. Her history is just 156 years old, less than the period Portuguese ruled parts of Sri Lanka. They invaded the land belonged to natives, Indians, who lived there for many thousand years. Canada should be hiding its head in shame as graves of children emerged to prove beyond any reasonable doubt that the crime of genocide committed upon indigenous natives who lived in Canada before the white man arrived. And also I must say that Canada, with a history of 156 years, even regarded women as persons only in 1929. I must quote Shenali's article. She says, in 1916, Alberta magistrate Emily Murphy, to her shock, was told by an attorney that her decision was not valid because she was not a person. He was referring to the 1867 section 24 of the British North American Act, which says women are persons in matters of pain and penalties, but are not persons in matters of rights and privileges. So it has taken 13 years to change that law. All women in Canada given voting rights only in 1960. Sri Lankan women granted rights to vote on par with the men in 1931. By 21st July 1960, Sri Lanka has produced the first world's first female prime minister. So this is our history. You can see the difference. Now all these allegations are for what? To establish Islam in Sri Lanka. India will not allow a separate Tamil state in India, and also Sri Lanka will not allow a separate Tamil Islam in Sri Lanka. Yet Justin Trudeau, from Justin Trudeau to provincial council in Canada, an overwhelming sympathy for Tamils can be seen. Canada has approximately 10 million square kilometres land, and Sri Lanka has only 65,610 square kilometres of land. So in population density, Canada, 4 persons per 1 square kilometre, and Sri Lanka, 341 people per 1 square kilometre. So 80% of the Canada land is uninhabited. So therefore, I would suggest or ask the Canadian Prime Minister, Justin Trudeau, if you are really concerned about Tamils, why don't you establish Elam in Canada? Sri Lanka Tamils don't want Elam in the north because more than 50% of the Tamils are living in south among the Sinhalese. Only the Tamil politicians who are talking here fight for Elam, that too from Colombo, and they too couldn't get more than 35% votes from the entire Tamil nation. And also since the white population is reducing in Canada, the Tamils can rule entire Canada. It would be far better than going after debt-ridden Sri Lanka. So that's about that. And also, Garu Sabhapathitumini, Adhimam Puvatpatala Dakka, Cabinet Anumatiak Labilatianwai Kela, May Smarakyak Idhikaranta, Metek Marunusiyal Lantama, including the terrorists. Koti Trasindu Sakka, Samaranda, ස්මාරක කදන් කැබිනට් ඇප්‍රූවල් එක ලැබුණයි කියලා පක්පවත් පළ තිබුණා මම දන්න එක සත්‍යයක්ද කියලා මේක අපේ රටේ ඒකීයභාවයේ සුරකින්ට දිවිපිදුව ආබාධිත වෙච්ච සටන්කොට ජීවත් වෙච්ච සීලම රණ්ඩුවන්ට කරන අපහාසයක් සහ නිග්‍රහයක් හැටියට තමයි මම ඒක දකින්නේ මේ වගේ තීරණයක් ගත්තනම් ඒ සම්බන්ධයෙන් හමුදාව හිටපු කෙනෙක් හැටියට මම ඇත්තමම ලැජ්ජා වෙනවා රට බේරගන්න ජීවිතයේ කපිකල රණිවරුන් සමග එකට මැරිච්ච කොටිසස්සින්ද සමරන්න හදන එක මොනතරම් නිින්දිත ක්‍රියාවද කියලා තමයි මේ පාර්ලිමේන්තුවේදී මා අහන්න කැමති. මේක සංහිඳියාව නෙමෙයි මේක ඇත්ත වශයෙන්ම නියත නියාලුකමක් කියන හැටියටත් මම මේ අවස්ථාවේදී සඳහන් කරනවා. මාද කැබිනට් ප්‍රකාශකව හම්බුණා. මම හිතනවා මේ යෝජනාව අලංකරයි කියලා. අපිට හිතන්න පුළුවන්ද ඇමරිකාව වගේ රටක් අල්-කයිඩා ත්‍රස්සින් සමරන්න ස්මාරකයක් හදයිද කියලා. ඒ වගේම තමයි අද ජර්මනිය තවමත් හිට්ලර් සමරන්න කවදාකවත් ස්මාරකයක් හදලා නැහැ. ඉතින් මේ යෝජනාව දේශප්‍රේමී සමස්ත ජනතාවම පිළිකෙලෙන් යුතුවම හෙළා දෙකන බව මේ අවස්ථාවේදී මේ පාර්ලිමේන්තුවේ මා කියා සිටිනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි තව විනාඩි දෙකක් මට දෙන්න. අපි දැක්කලා පසුගිය සතියේ ඊළඟ සතියේ රවුෆ් හකීම් මන්ත්‍රීතුමා මට ඉතාම දොස් පැවරුවා මේ පාර්ලිමේන්තුවේදී. මම කිව්වා මේ 14 වෙනිදා මේ පසුගිය මේ 14 වෙනිදා තිරිකුණාමලයේ සියම් උපසම්පදා සැමරුම අවලංගු කළොත් ඒක මහ විනාශයකට මුල පුරනවා කියලා. අපි ඒ වගේම තමයි මම කිව්වා මේක බෞද්ධ රටක් බව කවුරුත් නිහතමානීව පිළිගත යුතුයි කියලා. මේ ප්‍රකාශ දෙකටම එතුමා මට නොසෑහෙන්න දොස් කිව්වා. ඒ වගේම තමයි මාව ජනාධිපතිතුමාටත් රපෝතු කළා. මම දන්නවා හකීම් මන්ත්‍රීතුමා ඉතා පරිණත බුද්ධිමත් බෞද්ධ බොහෝ අසූපිරුතන් ඇති අද්දකින් බහුල මන්ත්‍රී කෙනෙක් එතුමා වගේ කෙනෙක් මේ මා කිව්දේ වරදවා තේරුම් ගැනීම ගැන අත වශයෙන් මං කනගාටුපත් වෙන බවත් මේ අවස්ථාවේ කියා සිටිනවා. අපි දන්නවා ගරු සභාපතිතුමනි වසර 270කට ඉස්සෙල්ලා සියමෙන් තමයි අපේ රට උපසම්පදාව ආවේ. ඒක සියම් උපාලිකේන භික්ෂුන් වහන්සේ නම තවත් භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් සමග අවුරුදු 270කට ඉස්සෙල්ලා මේ මාසේ 14 වෙනිදා වෙනි දවසක තිරුකුණාමලේ වෙරළ තියට ඇවිල්ලා රුවල් නැව්වලින් ගොඩ බැස්සා. ඒ ගොඩ බැස්ස තැන අද පුරාවිද්‍යා භූමියක්. මේ ඓතිහාසික සිද්ධිය සමරන්න අස්ගිරිය අනුනායක හිමි වේඳුරු උපාලි හාමුදුරුවෝ පැමිණියා සියම් දේශයේ, ඒ කියන්නේ තායිලන්තයේද සිට භික්ෂුන් වහන්සේලා 60 නමක් මෙහාට වැඩම කරලා තිබ්බා. ඔවුන් ඇවිල්ලා අර පුරාවිද්‍යා භූමියට ඇවිල්ලා පැයක් පමණ පිරිත් දේශනා කළා. එතන ඉඳන් නුවරට යන්න තමයි සැලසුම් කළ තිබ්බේ. ඉතින් ඒ අවස්ථාව මෙනෙහි කළා ඒ අයට සියල්ලන්ටම පුණ්‍යානුමෝදාව දෙන්න. නමුත් මේක එක්තරා දෙමළ දේශපාලකකින් නවත්වනවා නම් හේතුවක් නැතුව බෞද්ධයන්ගේ හිත රිදෙන්නේ නැද්ද කියලා මං රවුෆ් හකින් ඇමතුමාගෙන් අහන්න කැමතියි. ඒ වගේම තමයි විරසකයක් ඇති වෙන්නේ නැද්ද? මේ වගේ සිද්ධි දිගින් දිගටම කිව්වොත් අවසානයේ විනාශයක් ඇති වෙන්නේ නැද්ද? මෙන්න මේක හිත තමයි මම ඒ දේවල් කිව්වේ. මේ වගේ එකක් නැවතුනොත් එම මේ වගේ සාමකාමී මේ ආගමික මේ සැමරුම් උල්ලක් නිකන් හේතුවක් නැතුවත් මා විනාශයක් කරලා යන්න පුළුවන් කියලා මා කිව්වේ ඒකයි. ඒ වගේම තමයි මම තායිලන්තයේ තනාපතිතුමාට කතා කරලා ඊට පස්සේ ජනාධිපතිතුමාට කතා කරලා තමයි ඒ සැමරුම් ගත්තේ. නමුත් අනවශ්‍ය ලෙස මේ ආගම් ભેද ඇති කරන්නේ කවුද කියන ගැන ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ අපි අපේ අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම තමයි මම කිව්ව අපේ රට බෞද්ධ රටක් කියලා. ඒක ඇත්ත වශයෙන්ම කිව්වේ කිසිම ආගමකට කිසිම ජාතියකට නිගරුවේ නෙවෙයි. මේ ලෝකයේ සියලුම බෞද්ධයන් අපේ රට සලකන්නේ ලංකාව තේරවාද බෞද්ධ බෞද්ධාගමේ නැත්තම් බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රස්ථානයක් හැටියට තමයි සලකන්නේ. මොකද මේක බෞද්ධ රටක් නිසා. ලෝකයේ පැරණිතම වාර්තාගත වෘක්ෂය The historically recorded oldest tree is in Sri Lanka. ඒ කියන්නේ ලෝකයේ පැරණිම වාර්තාගත වෘක්ෂය අපේ රටේ. ඒක තමයි බුදුහාමුදුරු පිට දුන්න ශ්‍රීමා බෝධිය. බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වැඩි කොටසක් තියෙන්නේ මේ අපේ රටේ. ඒක නිසා තමයි මේක බෞද්ධ රටක් කියලා කියන්නේ. ඒ වගේම තමයි බුරුමයේ උපසම්පදාව නැති වුණාම රාමංජ දේශී නිසා භික්ෂුන් වහන්සේලා උපසම්පදාව ලබා ගන්න වැඩි ලංකාවට. මොකද මේ ලෝකයේ උතුම්ම බෞද්ධ රට ලංකාව නිසා. ඒ වගේම තමයි අපේ රටේ කලාව ගත්තොත් අපේ රටේ බෙරයක් ගැහුවත් ඒක කියන්නේ පළමුව බුදුන් වැඳ, දෙවෙනුව දෙසිදහම් වැඳ, තෙවෙනුව සංගුණුවන් වැඳ කියලා මෙන්න මේ බුද්ධ මේ වන්දනාව අනුව තමයි කියන්නේ බෞද්ධ රටක් නිසා. ඒ වගේ තමයි පන්තේරි නැටුමක් ගත්තත්, කලගිරි නැටුමක් ගත්තත් බුදුරජාණන් වහන්සේ සීකරගෙන තමයි ඒ දේවල් කරන්නේ. මොකද මේක බෞද්ධ රටක් නිසා. ඒ වගේම තමයි අපේ පැරණි ඓතිහාසික පොත් දමාන් මහාවංශය ගන්න, තූපවංශය ගන්න, එතකොට දීපවංශය ගන්න, බුත්සරණ ගන්න, අමාවතර ගන්න, මේ සියල්ලක්ම අර බුද්ධිස් ටච් එක තියෙනවා. ඒක තමයි මේ බෞද්ධ රටක නිසා. ඒ වගේම තමයි අපි දන්නවා තොටගම රාහුල හමුදාන්ගේ පරිවේ සන්දේශය ගන්න, සැලිනි සන්දේශය ගන්න, කාව්‍යශේකරය ගන්න, පංචික අපදීපය ගන්න, බුද්ධ ප්‍රසිද්ධේ බුද්ධ ප්‍රසාදිනිය ගන්න, මේ ඔක්කොම ඓතිහාසික පැරණි පොත්. මේවල හැම එකක්ම තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා මේක තමයි බෞද්ධ සාහිත්‍යය. මේක බෞද්ධ රටක නිසා. ඉතින් අපි ලංකාව බෞද්ධ රටක් කියලා කියන්නේ යන්නේ ඒ අර්ථයේ මිස කිසිම ජාතිවාදී ආගම්වාදී අර්ථයක් නෙමෙයි. ඉතින් ඒක නිසා හකිම් වගේ අපේ පරිණත මන්ත්‍රීවරයෙක් මායේ ඉතාම හොඳ හිතින් කියපු ඒ දේවල් යථා පරිදි අවබෝධ කරගතියි කියලා මං ඇත්ත වශයෙන්ම හිතා හිටනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මෛත්‍රීපාල සිරිසේන මහත්. ගරු හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා.
මුලාසන අරුඩ ගරු මන්ත්‍රීතුමියනි, මේ වෙනකොට අපිට මේ SMS එකකුත් ආවා, ඒ වගේම මාධ්‍යෙන්ුත් දැනගන්න ලැබුණා. එයාපෝර්ට් එකේ අපේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ නම සඳහන් කරලා තියෙනවා. අලි සබ්රි මන්ත්‍රීවරයා සමග කිලෝ 3 හමාරක රත්තරන් අල්ලලා කියලා. දැන් මේ කටයුතු වලදී තමයි අපේ පාර්ලිමේන්තුවේ 225 දෙනාටම ඇඟිලි දික් කරන්නේ. කරුණාකරලා මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා ඒ කටයුත්තට දේශපාලන ඇඟිලි ගැසීම් නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද නැත්තම් මේ මඩේ අපි හැමෝම කනවා. කරුණාකරලා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා රජයේ පාර්ශවයෙන් ඉල්ලීමක් කරනවා.
බොහොම ස්තුතියි ගරු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඔබට විනාඩි 6ක්
තියෙනවා. මන්ත්‍රීතුමියනි, අපේ හිතවත් රාජකරුණා මන්ත්‍රීතුමා කියපු යෝජනාව අදහස මමත් විස්තර කරනවා. අපක්ෂපාතීව දෙන්න තියෙන ඉහළම දඬුවම දිය යුතුයි කියන එක අද සාකච්ඡාවට ලක්වන්නේ විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශ යටතේ බදු සම්බන්ධ රෙගුලාසි 50 කීපයක් පිළිබඳව, මේදී මත්පැන් හා සුරාබදු 50 පිළිබඳව සංශෝධන තිබෙනවා. මම සඳහන් කරන්නට ඕනේ අද මේ රටේ අයිස්, හෙරොයින්, එවැගේම කොකේන්, මර්ජුවානා, සිගරට් අරක්කු වලින් සිදුවන හානි ඉතාමත්ම බරපතලයි. පාසල් සිසුන් විනාශ වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම උසස් පෙළ ගැහැණු දරුවෝ පවා ඉන්නවා. මේ අද්දෙක වෙවුලන ළමයි මේ නොයෙකුත් මත්ද්‍රව්‍ය පාවිච්චි කළා. ඒක නිසා මේ බදු වැඩි කිරීම හොඳයි වගේම මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් දැඩි තීන්දුව తీරන රජය තවත් අරගත යුතුයි කියන එක මා යෝජනා කරනවා. මම දැක්ක අද පොලිසිය භාර ඇමතිතුමාට ඉරණාලස් මහත්තයා කියලා තියෙනවා, එතුමාට දී විසර්ජන තිබෙනවායි කියලා මේ මත්ද්‍රව්‍ය මර්ධනය. මගේ කාලෙත් මම ওই ප්‍රශ්නෙට මුහුණ දුන්නා. මාව මරන්නත් විශේෂයෙන්ම කුඩුකාරෝ නොයෙකුත් උපක්‍රම කළා. මට උසාවියේ නඩු දැම්මා. ඒ නඩු තවමත් ඇහෙනවා. මරණීය දඬුවමට මම නියම කළ අසංකලා කුඩුකාරයෙක් ඉන්නව. ඒකටත් FR දාලා ඒක නවත්තලා මම තවමත් මගේ නීතිච්ඡ මහත්තුරු උසාවිය යනවා මම වෙනුවෙන්. ඒක නිසා මේ බදු වැඩි කිරීම හොඳයි. නමුත් ඒ වගේම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ සිට නව තරුණ පරපුර බේරා ගැනීම සඳහා පුල් ශක්තිමත් වැඩපිළිවෙළක් රජය ආරම්භ කළ යුතුයි කියා මා යෝජනා කරනවා. ඒ වගේම මෝටර් වාහන සම්බන්ධයෙන් තිබෙන බද්ධ පිළිබඳව කියන්නට ඕන. මේකදී වෙන්නේ සුඛෝභෝගී වාහන සම්බන්ධයෙන් බදු වැඩි කිරීමක් සම්බන්ධයෙන් මම යෝජනා කරන්න ඉල්ලා සිටින්නේ රජෙන් අධිසුඛෝභෝගී වාහන ගෙන්වන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න අවුරුදු 4කට 5කට. අධි සුඛෝභෝගී වාහන මේ රටට අවශ්‍ය නැහැ. මේ රටේ ආර්ථිකය අනුව මේ රටේ සාමාන්‍ය මේ තියෙන වාහන හොඳටම ඇති. ඒක නිසා අධි සුඛෝභෝගී වාහන වලින් තොරව අවුරුදු 5ක්වත් මේ රට ගෙනියන්න. මොකද අධි සුඛෝභෝගී වලට යන විදේශ විනිමය ඉතාමත්ම විශාලයි. ඒක නිසා අපේ විදේශ වත්කම් පහත වැටෙන්න ප්‍රධාන හේතුවක් තමයි අධි සුඛෝභෝගී වාහන. අනිත් පැත්තෙන් ගත් විට කියන්නට ඕනේ රජයේ මම සඳහන් කරන්නට ඕනේ මේ වෙලාවේ මේ මුදල් අමාත්‍යංශයට සම්බන්ධ පනත් සම්මත වෙන නිසා මේක මුදල් අමාත්‍යංශයටම සම්බන්ධ නැහැ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ මැතිවරණ කොමිසම පසුගිය පළාත් පාලන මැතිවරණ ඉල්ලපු අපේක්ෂකයින් අද ඉතාම බරපතල තත්වයක ඉන්න දැන් මාස 5ක් තිස්සේ ඒගොල්ලන්ට වැටුප් නැහැ. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලු දේශපාලන පක්ෂවල අපේක්ෂකෝ ඉන්නවා, ගුරුවරු ඉන්නවා, කම්කරුවෝ ඉන්නවා, PN-ලා ඉන්නවා, වොචර්ලා ඉන්නවා, මුරකාරයෝ ඉන්නවා. එතකොට මේගොල්ලන්ට දැන් මාස 5ක් ජීවත් වීමේ ප්‍රශ්නයක් තියෙනවා. මම සභාපතිතුමයට බොහොම කාරුණිකව සඳහන් කරන්නට ඕනේ ඉදිරි මාසයක දෙක කාලය තුළ කීප දෙනෙක් ජීවිත නසා ගන්න පුළුවන්, සුයිසයිඩ් වෙන්න පුළුවන්. පවුල්වල දරුවන්ට ආහාර දෙන්න, කෑම ටික දෙන්න, පාසල් දරින්න ඒ ගෙවල් වල ඇති වෙලා තියෙන ප්‍රශ්න. ඒක නිසා රජයේ වහාම මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම ඉතාමත්ම අවශ්‍යයි. මේ ඡන්ද ඉල්ලපු රජේෂේකුයින් පිළිබඳව ඉතා සුළු රැකියා කරන අය ඉන්නේ. ගුරුවරුන්ගේ ඉඳලා ඉන් පහළ රැකියා කරන විශාල පිරිසක් විධායක නිලධාරීන් නැහැ. ඒ තත්ත්වයේ තුල
ගල්බන්තුමා තව විනාඩි දෙකයි
කටයුතු කිරීම අවශ්‍යයි. මම තව එක කාරණයක් කියන්නට ඕනේ. මේ ගුවන් තොටුපළ සංවර්ධන බදු පිළිබඳව මේකේ සඳහන් කරලා තිබෙනවා. මේ කාරණේ විතරයි කියන්නේ. ගුවන් තොටුපළ සංවර්ධන බද්ද පිළිබඳව කතා කරන විට පෞගේ කාලයේ ජපාන් රජයෙන් විශේෂයෙන් ආධාර ලැබිලා මුදල් ලැබිලා කටුනායක ගුවන් තොටුපළේ ආරම්භ කරපු ව්‍යාපෘතිය නැවතුණා. ඒ නැවතිච්ච කාරණය මේ කවුරුත් දන්නවා. එතකොට ඒ සම්බන්ධයෙන් මොකද්ද රජයේ ගන්නා පියවර? දැන් ඒ ව්‍යාපෘතිය නැවතිලා තිබෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් ඇමතිවරයෙක් වග උත්තරකාරයෙක් වෙලා අමාත්‍යංශයෙන් ඉවත් කළා තිබුණා. ඊට පස්සේ නැවත යාව පත්තරුවා කොමිටියක් දාලා. නමුත් මෙහිදී මම කියන්නට ඕන ප්‍රධාන වශයෙන්ම මේ ගුවන් තොටුපළේ මේ නැවතිලා තිබෙන ජපාන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම රජයේ කටයුතු කළ යුතුයි කියන ඒ අදහසත් යෝජනාවත් ඉදිරිපත් කරමින් මට බොහොම සුළු කාලයක් තිබෙන නිසා මම මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
ඔහොම ස්තුතියි. ගරු නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික කඩාවැටීම තුළ අපි අද විවාදය කරනවා. අපි ගිය අවුරුද්දෙත් විශාල ලෙස පසුබැස්ස ආර්ථිකයක් 2023 වෙනකුණත් මේ අවුරුද්දෙත් ඍණ ආර්ථිකයක් වෙනවයි කියලා දැන් වෙනකොට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම අපේ රටේ විශාල සංඛ්‍යාවකට 1,05,000 වඩා අධික ජනතාවකට රැකී රක්ෂා හිමි වෙලා තියෙනවා. ඒ වගේම දුගීභාවයට ඊටත් වඩා පත් වෙලා තියෙනවා. ඒ වගේම අපේ තාරුණ්‍ය ඇතුළු විශාල පිරිසක් මේ වෙනකොට රට අතෑරලා ගිහිල්ලා තියෙනවා. අපි දැකලා තියෙනවා දැන් මේ ඊයේ පෙරේදා පාස්පෝර්ට් කන්තෝරුව අසල මම හිතන්නේ විශාල තදබදයක් ඒකට රජයේ වග කියන්න ඕන එකතකින් නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම තුලින් අපේ රටේ ඒ විදේශගත වෙන්න හිටින ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි දකිනවා විවිධ රටවල් වල සිංගප්පූරුවේ මේ මෑතකදී මම නියෝජනය කරන අපගේ දිස්ත්‍රික්කයේ වගේම අපේ ආසනේ ඒ කාන්තාව සිංගප්පූරුවේදී මිය ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ඒ පිළිබඳව ඒ දිගින් දිගටම පැමිණිලි කරත් රජයේ විවිධ ආයතන තිබුණත් අපේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ව බලා ගන්න නැතුව ඒගොල්ලන්ට අතවර කිරීම ඒ වගේම අනිකුත් පීඩා විඳීම් විදේශ රටවල ඒවා නවත්තන්න මං හිතන්නේ රජය හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි ඒවා සම්බන්ධීකරණය කරලා ඒවා ඒ විදේශ රටවල් වල ඉන්න බලධාරීන්ගේ අවධානයට යොමු කරන්නට රජය කටයුතු කළා නැහැ. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳව රජයේ අවධානය යොමු කරලා අපේ රටට විශාල විදේශ විනිමයක් ගේන ඒ අපගේම ඒ සහෝදර සහෝදරියන්ව බලා ගැනීම සඳහා විධිවත් ක්‍රමවේදයක් සෑදීම මම හිතන්නේ රජය විතරක් නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ වගකීමක් බව මේ අවස්ථාවේදී මතක් කරලා දෙනවා. ඒ වගේම මේ වෙනකොට අපි දන්නවා මේ රටේ ජාතිවාදය ඒ වගේම ආගම්වාදය නැවතත් හිස ඔසවන්නට ඒ තුලින් ඡන්ද ව්‍යාපාර කරන්නට යම් යම් පාර්ශව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා බව අපිට පෙනී යනවා. අපි දන්නවා මේ මෑත ඉතිහාසයේදී මේ අන්තවාදී කල්ලි හැදුවේ මේ රටේ දේශපාලන නායකයෝ. මේ රටේ දේශපාලන නායකයෝ මේ ආගමික ජාතිවාදී කල්ලි හදලා ඒව තුලින් අපේ රටේ සමාජය බෙදලා ගැටුම් ඇති කරලා ඒ ගැටුම් විසඳනවයි කියලා ඒ එක ජාතියකට ඒ වලින් වාසියක් දෙනවයි කියලා තමයි ඒ පොරොන්දුව දීලා තමයි මේ රටේ දේශපාලනය කරලා බලයට ආවේ. එතකොට ඒ නැවත ඒ සංස්කෘතිය නැවත මේ රටේ ස්ථාපිත කරන්න තමයි මේගොල්ලන් මේ වෙර දරන්නේ. අපි දැක්කා පහුගිය අවුරුදු කීපය තුළ ඒ ජාතිවාදී ආගම්වාදී කියලා ගොඩනගපු ඒ නායකයෝ අසාර්ථක වෙලා මේ රට බංකොලොත් කරලා මේ රට විනාශ කරලා මේ රටේ ආරක්ෂාව නැති කරලා ඒක තේරුම් අරන් ජනතාව ඉස්සරහට වෙනසක් ඉල්ලද්දී නැවත මේ වගේ අවතාර නැවතත් මේ රටේ සැරිසරනවා. ඉතින් ඒ හින්දා අපි අපේ රටේ ජනතාවටත් කියනවා අපි ඒවලට හසු නොවි ඒ වගේම නීතිය සියලු දෙනාටම එක හා සමානව ක්‍රියාත්මක කරලා ජාතිවාදය සහ ආගම්වාදය මේ රටේ හිසෝසවන් නැතුව අපි නියම ශ්‍රී ලාංකිකයෝ හැටියට ඉස්සරහට යෑම තමයි මං හිතන්නේ අපි මේ රටට කරන්න පුළුවන් ලොකුම සේවය. ඒ වගේම අපේ රටේ ජනතාව මේ ආර්ථික ප්‍රශ්නය කොහොමද මේ රටේ ඇති වුණේ මොකටද මේක කොහොමද මේකට විසඳුම හොයන්නේ කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. මොකද මේ ආර්ථික ප්‍රශ්නය තේරුම් ගන්න නැතුව ඒ ආර්ථික විසඳුම ගැන අපේ රටේ ජනතාවට අදහසක් නැත්තම් ඒක විසඳන්න නායකත්වය ඒක විසඳන්න ඕන රජයක් බිහි කර ගැනීම සඳහා එන මහමැතිවරණවලදී ඒ හරියට තීන්දුව తీරන ගන්න බෑ. ඉතින් ඒ හින්දා මේ ආර්ථික ප්‍රශ්නය විසඳනකොට මේ ලෝකයේ ගෝලීය ආර්ථිකය කොහොමද හැසිරෙන්නේ? මං හිතන්නේ අපි ඔක්කොමල්ලා විශ්වාස කරනවා මේ රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ, මේ රටේ අපනයනය ශක්තිමත් කරන්න ඕනේ. නමුත් ඒක ඊටාම සරල කාරණයක් නෙමෙයි. මොකද මේ වෙනකොට ගෝලීය ආර්ථිකය ආනයනය අපනයනය කොහොමද හැසිරෙන්නේ කියලා අපි අධ්‍යයනය කරලා ඒ තුලින් අපේ අනපනත් නීති රීති සහ අපේ අපනයන ආනයන ප්‍රතිපත්තියක් අපි සදාගත යුතුයි. නමුත් අපිට ඒක පේන්නේ විවිධ කාලවලදී විවිධ පාර්ශවවලට වාසි වෙන පරිදි අපේ මේ රටේ ආර්ථිකය හසුරවන්න ගිහිල්ලා ඒ තුලින් අපේ නිෂ්පාදන ආර්ථිකය අද වෙනකොට විනාශ කරගෙන තියෙනවා. අපිට හරියට අපනයනය කරන අඩිතාලමක් අද මේ වෙනකොට මේ රටේ දාන්න බැරි වෙලා තියෙනවා. ඒකේ ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. අපි දන්නවා විදුලි බිල ගත්තාම අනිත් රටවල් එක්ක තරගකාරීව නිෂ්පාදනය කරන්න බැරි තරමට මේ රටේ විදුලි බිල අසාමාන්‍ය ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපේ රටේ ජනතාවට විතරක් නෙමෙයි මේ රටේ කර්මාන්තවලට මේ විදුලි බිල සාධාරණ මිලකට දීමට ප්‍රථමයෙන්ම රජය කටයුතු කර යුතුයි. ඒ වගේම අපේ තෙල් බෙදා හැරීම මේ වෙනකොට අපි දැක්කා විදේශ සමාගම් තුනකට අලුතෙන් මේ රටේ වෙළඳ පොළට එන්නට ඉඩ තියලා තියෙනවා. මං හිතන්නේ අපේ වමේ අපේ මිතුරන්
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි
මේ වෙනකොට නිශ්ශබ්ද වෙලා ඉන්නේ. මං හිතන්නේ ඒකට චීනෙටත් පළවෙනි පාර්ශවය හැටියට අපි දැක්කා ඒ ගිවිසුම අත්සන් කළා තියෙනවා. ඊට පස්සේ වෙන වෙන රටවල් වෙයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ පාර්ශව මේ විදේශ පාර්ශව ආවට පමණක් මදි. ඒ තුලින් රටේ ජනතාවට සහනයක් ලැබෙන්න ඕනේ. ඒ තෙල් බෙදීම ඒ වගේම ඒ ප්‍රමිතිය විධිමත් ලෙස මේ රටේ වෙන්න ඕනේ. නැත්තම් ඒ තෙල්වල බෙදීම සඳහා ඒ දෙන විශේෂයෙන්ම ඒ අවශ්‍ය පහසුකම් අපිට ඒකෙන් ප්‍රයෝජනයක් ඇති වෙනවා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී කියන්න ඕනේ මේ විදේශ ආයෝජකයේ ආපුවම මේ කප්පම් ගැනීමේ කලාව මේ දේශපාලඥයෝ අතර තියෙනවා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් අතර තියෙනවා. අපි දැක්කා මේ මෑතකදී කටාන ප්‍රදේශයේ ඒ ඕමාන් ජාතිකයා ආපුවම ඒ ඕමාන් ජාතිකයාට මේ රටේ හරියට මේ නිෂ්පාදනය කරන්න දුන්නේ නැහැ. කප්පම් ඉල්ලගෙන දිගින් දිගටම බලපෑම කරලා ඒ තුලින් ඒ ජාතිකයට මේ රට එපා වෙලා මේ රට අතහැරලා යන තත්ත්වෙටම ඒකපත් කරා. එතකොට මේක ප්‍රසිද්ධ වුණ එක සිද්ධියක් පමණයි. ඒ මීටත් වඩා එයාපෝර්ට් එකෙන් බැහැලා කෙලින්ම ආයෝජන මණ්ඩලයට
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්
මම ඉවර කරනවා. මැති අමතිවරු ගිහාම ඉස්සරහට ගිහාම ප්‍රථමයෙන්ම සතයක්වත් ලාභ ලබන්න ඉස්සල්ලාම ඉල්ලන්නේ ඔය කප්පම. ඉතින් ඒ හින්දා ඒක නැතිකරන්න අපි මේ පාර්ලිමේන්තුව පියවර ගන්න ඕනේ කියලා කියවෙන් කාලේ ලබා දුන්නට ස්තුතිවන්ත වෙමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු ප්‍රේම්නාත් සී දොළවත්ත මන්ත්‍රීතුමා. විනාඩි 11ක කාලයක් තියෙනවා.
ස්තුති සභාපතිතුමනි, සභාපතිනි, අද දිනේ මුදල් රෙගුලාසිය අදාළ ඒ 50 කඩුම්පත් ගණනාවක් වෙනස් සංශෝධන වෙනවා. මේ මෙකී කාරණා සම්බන්ධයෙන් බැලුවම අර අපි කියපු අපෞගේ කාලෙ පුරාවටම වෙනස් විය යුතු සංශෝධනය විය යුතු මේ මුදල් රෙගුලාසි වෙනස් වෙනකොට මම හිතන්නේ අපි රාජ්‍ය මුදල් කාරක සභාව හැටියටත් යම් යම් තීන්දුවන් අරගත්ත පෞගේ කාලෙ පුරාවටම මේ කාරණා එක්ක සුරාබදු මිල ගණන් මේ කියන විදිහේ මද්ද්‍රව්‍ය මේ වෙනස් වීම සිද්ධ වෙනවා. ඒකම මේ ආකාරයේ මුදල් රෙගුලාසි මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සන්තකයේ තියෙන අවස්ථාවලක පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනයේ බලය ප්‍රකාරව මේ ආකාරයට වෙනස් වීම සිදු කිරීම කළ යුතුයි කියන කාර්යය කළ යුතු කාලෝචිත කාරණා ගණනාවක් තමයි අද දිනේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙන්නේ. ගරු සභාපතිතුමියනි, විශේෂයෙන්ම මේ රට පවතින තත්ත්වය තුළ රටේ තියෙන මංකොලොත් ස්වභාවය, රටේ තියෙන මූල්‍ය දුබලතාවයන් එක කතා කරලා බැලුවාම අපි අද ගෙවන්නේ අමුතුම ආකාරයේ තත්ත්වයක්. සමහර තීන්දුව තීරණ ගනිද්දී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මේ පහුගිය කාලේ පුරාවටම අපි දැක්ක කාරණා එක බැලුවාම රටක් හැටියට අපිට ඉස්සරහට යන්න සමහර තීන්දුව තීරණ ගනිද්දී සමහර අවස්ථාවලදී විශේෂයෙන් අපි කල්පනාකාරී වෙන්න ඕනේ. දැන් අපිට මේ රටේ ආර්ථිකය දැන් තියෙන තත්ත්වයක් එක බැලුවාම අපි තවදුරටත් අපිට ජාතිවාදී කෝලහල, ජාතිවාදී ගැටලු, මේ කියන නොයෙකුත් වර්ගවාදී හැසිරීම් එක අපිට ඉස්සරහට යන්න බෑ. හැබැයි ඒ හැම එකත් එක්කම අපිට සිද්ධ වෙනවා සංහිඳියාව කියන කාරණය නිවැරදිව භාවිතා කරගන්න. දැන් අපි දකිනවා මැයි 18-19 දිනවලදී එකපාරටම සමහර අවස්ථාවලද මේ උතුරු මියගිය දම්බිල සමහෝදරවරු සමරන්න හදනවා දකුණේ. ඉතින් මේවා අනවශ්‍ය කාරණා. දැන් අපි කිසි වෙලාවක මේ යුද්ධෙදි මියගිය දම්බිල සමහෝදරවරු ඒ ත්‍රස්තවාදී කණ්ඩායම් වල සමාජිකයෝ වුණත් ඒ අය සැවරුම් කරනවා නම් ඒ අයගේ දෙමාපියෝ ඒ අයගේ ඥාතීන් අපිට කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ අනවශ්‍ය ආකාරයට අනවශ්‍ය ප්‍රශ්නයක් කොළඹට ගේන්න අම්මා එක් උත්සාහ කරනවා නම් ඒක වැරදි. අපිට දැන් තවදුරටත් අපි හැම වෙලාවෙම අපි උපේක්ෂාවෙන් සොයා බලන්න වෙනවා මේ තත්ත්වයට අපි තවදුරටත් ගින්දර පෙට්‍රල් ඩීසල් අපි වක් කරනවද, එහෙම නැත්නම් මේක අපි තුලණය වෙන්නේ ඉඩ හරිනවද කියන කාරණේ. මම ඉතාමත් කනගාටු වෙනවා දිගින් දිගටම මේ යුද්ධය නිසා මිය ගියේ සියලුම අපේ රටේ පුරවැසියෝ තමයි මිය ගියේ. හැබැයි ත්‍රස්තවාදීත්වය ඔප්නංවන්න නැවත ත්‍රස්තවාදීත්වය සමරන්න එය විරාජමාන කරන්න අපිට හැකියාවක් නැහැ. අපිට ඒකට අවස්ථාව දෙන්න විදියක් නැහැ. විදුම්වාදයට උඩගෙඩි දෙන්න අපිට හැකියාවක් නැහැ. නමුත් යම් අහිංසක දෙමාපියෙක්ගේ දරුවෙක් යුද්ධෙන් මිය ගියලා ඒක සමරන අවස්ථාව තිබුණා ඒකට අපිට වළකපන්න අවස්ථාවකුත් නැහැ. හැබැයි යම් කෙනෙක් මේ සන්නද්ධ මේ යුද්ධය තුල ඒ අයගේ මිය ගිය සමාජික සමරනවා කියලා කොළඹ ඒ ආකාරයෙන් සමරනවා නම් සමරන්න වෙන්නේ එක්කෝ මහ බැංකුවට ගහපු ඒ ත්‍රස්තවාදීන් සමරන්න වෙනවා, එක්කෝ කොළඹ තැන් තැන් වල පත්තු කරපු බෝම්බ වලින් මිය ගිය ත්‍රස්තවාදීන් සමරන්න වෙනවා. ඔය කියන ආකාරයට තමයි සමරීම් කරන්න වෙන්නේ. එතකොට මේ වෙන එතකොට අපිට මේ නැති ප්‍රශ්න තමයි අද එතකොට මේ අවුලවන්න ගන්න. ඉතින් ඊට වඩා හොඳයි ඒ අයගේ යම් සහෝදරවරු මිය ගිහිල්ලා තිනුනම් ඒ අයට ඒ උතුරි ඒ සංවසර ඒ සමරීම් කරන්න පුළුවන්. දැන් ඒක එක පැත්තකින් තියාගෙන විශේෂයෙන්ම මේ අපේ රටේ රටපුන් සම්බන්ධයෙන් දැන් දිගින් දිගටම මේ 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 කාල සීමාව තුළ මම දකිනවා නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න මතුකර ස්වරූපයක් පේනවා. ඉතින් අපි හැම වෙලාවෙම මේ ගැන බොහොම සවිඥානිකව බැලුවේ නැත්නම් අපි විශාල රටක් හැටියට වෙනත් තැනකට යන්නේ. දැන් අද අපි දකිනවා පහුගිය කාලේ අපි දැක්ක මේ යම් ක්‍රිස්තියානි පූජකවරයෙක් දේශකයෙක් ඔහු අපි කවදාකවත් අපේ ක්‍රිස්තියානි සහෝදරවරුන්ගෙන් අපි දැකලා තිබෙන්නේ අපි අහලා තිබෙන්නේ එවැනි ප්‍රකාශ. ඉතින් මේවා ඇවිල්ලා ප්‍රසිද්ධියේ කියලා මොකද්ද මේ මවන්න උත්සාහ කරන්නේ? ඉතින් මං හිතන්නේ මේ කාරණා අපි ශිෂ්ට මිනිස්සු හැටියට මේ උචිත නැහැ. සෑම ආගමක්ම සෑම ලබ්ධියක්ම සෑම විශ්වාසයක්ම බලාපොරොත්තු වෙන්නේ මිනිසුන්ගේ යහපැවැත්ම ඉස්සරහට ගන්න. මිනිස්සු වරදෙන් මිනිසුන්ගේ අර නිරන්තරයේ මිනිසු උරුම වෙච්ච ඒ නෑකම් කියන ඒ වරදෙන් ස්වභාවයෙන් ඉවත් කරලා මිනිස්සුම ප්‍රායෝගිකව සත්පුරුෂ මිනිස්සු බවට පත් කරන්න. හැබැයි එහෙම කියලා ආගමක් ප්‍රචාරය කරනවා කියලා යම් ආගමකට ගරහනවා නම් යම් ආගමක් පාගනවා නම් ඒක නොයුතු ක්‍රියාවක්. ඉතින් මම එක පැත්තකින් ඒක දැඩි ලෙස පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඒ එක්කම දැන් අපි නිරන්තරයෙන් අපි දැක්ක අපිට අපි මේ කොළඹ ඉන්න ජනතාව හැටියට අපි කෝවිල් වලට යනවා, අපි පල්ලි වලට යනවා, අපි බොහොම සහෝදරයෝ හැටියට අපි ජීවත් වෙනවා. අපි කිසිම වෙලාවක අවිස්සාව වෙල්ල තියෙන රාජසිංහ රජුරු හදපු කෝවිල් වලට අපි අතක් තියන්නේ. ඉතින් මට තියෙන ගැටලුව ඇයි අපි මේ උතුරේ නැගෙනහිරත් තියෙන මේ තියෙන නටබුන් මේවා මේ අපි ඔක්කොම සම්පත්. මේක සිංහල මගේද දමිළ වෙන කාගේවත් නෙමෙයි, මේක ඔක්කොම ශ්‍රී ලාංකික අපි ඔක්කොම සම්පත්. අපි ඔක්කොටම මේක සංරක්ෂණය කරොත් සියවස් ගණනාවක් අතීතයේ දාස් ගණනක් අවුරුදු අතීතයේ තියෙන මේ දේවල් අපි සංරක්ෂණය කරොත් අපි ඔක්කොටම වැඳ බුදා ගන්න පුළුවන්, අපි ඔක්කොටම යන්න පුළුවන්, අපි ඔක්කොටම යම් දැන් ඔය කියන උතුරේ ප්‍රදේශවල තියෙන සිද්ධස්ථාන සංවර්ධනය කළ සංචාරකයෝ ගෙන ගත්තොත් අද හෙරිටේජ් ටුවරිසම් කියන්නේ වෙනම තත්ත්වයක්. ඒ උරුමයන් බැලීම සඳහා එන සංචාරක ව්‍යාපාරය කියන්නේ තවත් එහාට ගිය තත්ත්වයක්. දැන් ඒ අය මලක් විකුණනනම් ඒ මල විකුණලා ලබන ආදායම ලබන්නේ එක්කෝ ඒ ප්‍රාදේශීය පළාත් පාලන ආයතන, එහෙම නැත්නම් යම් කොටසක් අනිවාර්යයෙන් මේ සමාජය තුළටත් ඒ පුද්ගලයන් ලැබෙනවා. හැබැයි එහෙම තියේදී අපි උත්සාහ කරනවා නම් දිගින් දිගටම නෑ මේ අපේ නිජ භූමිය, මේක අපේ නිජ භූමිය කියලා අපි වෙන් වෙලා වර්ගවාදීව වෙන් වෙන්න විශාල ගැටලුවක්. මොකද මම හිතනවා අපි හැමෝටම මං හිතන්නේ මම එක හැමදාම කියන්නේ සභාපතිතුමිය මේ පුළුවන් තරම් ඉක්මනට අපේ මේ ආර්ථිකය හරි ගියාට පස්සේ අපි මේ දිගටම හයිවේ ටික හදා ගන්න ඕනේ. හයිවේ ටික හදාගත්තාම අපේ මේ දුරස්ථභාවය නැති වෙනවා. කොළඹ ඉන්න මට ජාපරේට පුළුවන් තරම් ඉක්මනට යන්න පුළුවන්. කොළඹ ඉන්න මට මඩකලපුවට යන්න පුළුවන්. මඩකලපුවේ ඉන්න තංගමනීට, මඩකලපුවේ ඉන්න මුස්තාෆලට කොළඹට එන්න පුළුවන්. එතකොට මේ ආවාහ විවාහ ඇති වෙලා මේ සම්බන්ධතා ඇති වෙලා මේ සමහර ඊනියා දේශපාලඥයෝ මිනිස්සුන්ගේ ලේ රත් කරන්න කතා කරන ජාතිවාදයට හොඳම පිළිතුරක් ලැබෙන අපේ සහසම්බන්ධයේ අනුව අපිට කවුලා ජීවත් වෙන්න පුළුවන් නම් මට කොළඹ දමිල සහෝදරයෙක් එතුමා නිසි පරිදි මුදල් ගෙවලා කොළඹ ඉඩමක් ගත්තා කියලා මට උරන වෙන්න දෙයක් නැහැ. ඒක මේ රටේ තියෙන අයිතිය. කවුරු හරි මුස්ලිම් සහෝදරයෙක් කොළඹ ඉඩමක් ගත්තා කියලා මට උරන වෙන්න දෙයක් නැහැ. හැබැයි ඒක අනිත් පැත්තට තියෙන්න ඕනේ. සිංහල මිනිහෙක්ට ගිහිල්ලා උතුරෙන් ඉඩමක් කරමක් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දමිල සහෝදරයෙක්ට ලංකාවේ ඕනතර යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සිංහල කෙනෙක්ටත් ඒ අයිතිවාසිකම තියෙන්න ඕනේ. හැබැයි ඒ වගේම මම කැමති ආගමක් අදහන්න මට උතුරෙත් පුළුවන් නෙවෙයි මට දකුණෙත් පුළුවන් නෙවෙයි. ඒ සම්බන්ධයෙන් යම් කෙනෙක් යම් බාධාවක් ඇති කරන්න කතා කරනවා නම් නෑ මේක අපේ නිජ භූමිය මේකට ඕගොල්ලන්ට එන්න බෑ කියන එක මම වැරදි. මොකද අපි අතීතයේ තුල යම් ආකාරයේ අඩුපාඩු ඕනතරක වෙන්න පුළුවන්. එහෙම බැලුවොත් අපිට දුටුගැමුණු රජතුමාටත් එහාට ගිහී ඉතිහාසයකට ගිහිල්ලා අපිට හැමදාම මේ ගැන කතා කරගෙන ඉන්න පුළුවන්. නමුත් මම විශ්වාස කරන්නේ මේ වෙලාව තමයි අපිට සංහිඳියාව ගැන
ගර්මාන්තිතුමා තව විනාඩි දෙකයි.
මේ වෙලාවේ තමයි මම හිතන්නේ සංහිඳියාව ගැන අපිට හොඳ අවබෝධයක් එක්ක වැඩ කරන්න ඕන හොඳම වෙලාව. මොකද හේතුව මෙතනින් එහාට ගරු සභාපතිතුමිය අපිට වැටෙන්න තැනක් නැහැ. අපි ඔක්කොම අවුරුදු ගානක් තිස්සේ බේද බින්න වෙලා එන කොටාගෙන යුද්ධ කරලා අපේ රටේ දේශීය සම්පත් විනාශ කරගෙන දේශීය ධනය විනාශ කරගෙන මේ අනවශ්‍ය ලෙස ගැටුම්කාරී තත්ත්වයන් තුළට ගිහිල්ලා අද වෙනකොට අපි විශාල ගැටලුවකට මුහුණ පාලා තියෙනවා. ඒ නිසා අද අපිට යම් සමහර අවස්ථාවල අපේ එදිනෙදා අවශ්‍යතා සපුර ගන්න පිළිබඳව අපිට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට මිටටිය සුදුසු අවස්ථාවක් නේ අපි එකිනෙකාට සහෝදරත්වයේ දෑද්දිගු කරලා අපිට කවුල වැඩ කරන්න. ඒ නිසා මං කම්පා වෙනවා තවදුරටත් මේ පාර්ලිමේන්තුව තුල පවා සමහර අවස්ථාවල මේ සංහිඳියාව එහාට ගිහිල්ලා ජාතිවාදයේ ඉස්මතු කිරීම මං දන්නනේ මගේ බෞද්ධකම කියලා කියන්නේ අනේකාට ගරු කිරීමයි මම විශ්වාස කරන්නේ මේ මගේ බෞද්ධකම කියන්නේ අනේකාට අනේකාගේ මතයට කන් දීම මගේ බෞද්ධකම කියන්නේ අනේකාගේ මතයට ගරු කිරීමයි ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා බෞද්ධාගමිකයන් වගේම සිංහල බෞද්ධයෝ සියලුම දෙනාට වගේම අපේ සියලුම ජාතියින්ට එකට ජීවත් වීමේ හැකියාව තියෙනවා ඒ සඳහා අයිතිවාසිකම් තියෙනවා ඉතින් මම ආරාධනා කර සිටිනවා මේ සියලුම අවස්ථාවන්ක වැළුවා මේ තියෙන සන්දර්භය ගත්තාම අද අමුතුම ආකාරයේ වැඩපිළිවෙලක් දියත් වෙන තත්ත්වයක් අපිට පේන්න තියෙනවා මේ පවතින තත්ත්වය වෙනස් කරන්න. ඒ කියන්නේ අද අපිට අනවශ්‍යම දෙයක් තමයි මේ රට අභ්‍යන්තරයේ යම් ආකාරයේ කැරලි කෝලාහලයක් මේ රට තුළ යම් ආකාරයේ උද්ඝෝෂණ තත්ත්වයක් මේ රටේ යම් ආකාරයේ විනාශකාරී තත්ත්වයක් තමයි අපිට අනවශ්‍යම දේ මේ වෙලාවේ. අපි ඒ සඳහා යොමු වෙනවද කියලා විශාල ගැටලුවක් තියෙනවා. ඒකට දේශපාලඥයෝ හැටියට අපි දැනුවත් හෝ නොදැනුවත් උතුරේ දේශපාලඥයෝ පවා ඒවා දකුණේ දේශපාලඥයෝ පවා අපි ඒකට මැදිහත් වෙලාද කියලා අපිට විශාල ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම ඉල්ලීම කරන්නේ මේ වෙලාවේ ඊට වැඩිය පුළුල් ලෙස
අවසන් කරන්න ගරුමාන
පුළුල් ලෙස අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරොත් මේ රට මේ තීරණයෙන් ගොඩ ගන්න අපිට කවුලා වැඩ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. කරු රෝහිණී කුමාරී විජයරත්න මන්ත්‍රීතුමිය ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ස්තුතියි මන්ත්‍රීතුමිය. මම මෙතන නැතත් අපේ පාර්ලිමේන්තු මහලේ කම්තුමිය කුෂාණී රෝහණ දීර මහත්මියට සුබ පතනවා. මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ දෙවෙනි කාන්තා මහලේ කම්වරිය ලෙස කටයුතු කරන්නට හැකිවීම ගැන. ගරු මන්ත්‍රීතුමිය, මම හිතනවා දේශීය ආදායම් ගැන බොහොම කතා කරනවා ඉහළ දා ගන්න ඕනි කියන එක ඇත්ත. දේශීය ආදායම් ඉහළ දා ගන්න ඕනි. හැබැයි ඒ වගේම භාණ්ඩාගාරයේ තියෙන මුදල් නිවැරදිව පාලනය කර ගැනීම ඊටත් වඩා හොඳයි. එනිසා අපි දන්නවා මේ වෙනකොට මීට අවුරුද්දයි මාස 8කට ඉස්සර සැප්තැම්බර් 21 2021 මම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා චීන අසූචි නැවේ ප්‍රසායන වාර්තාව ගැන. ඒක එලියට දැම්පුවාම ඒකේ තිබුණා අසූචි වල තියෙන බැක්ටීරියාවක් වෙන කොලිෆෝම් බැක්ටීරියාව ඇතුළු තවත් බැක්ටීරියාවන් ගණනක් තියෙනවායි කියලා අපි මේ සභාවට මේ රටට පෙන්නලා දුන්නා. ඊට පස්සේ ඒ වාර්තා වෙනස් කරලා නැවත වතාවත් වාර්තා ආවා. මේ මොනවා කරගෙන හරි චීනෙන් ඒ අසූචි පොහොර ගෙන්න ගත්තා. ඒ ගෙන්න ගන්න ඕනේ වටපිටාව හදාගත්තා. ඒ වෙනකොට හිටපු ලේකම් පුෂ්ප කුමාරව මාරු කරා. ඒ වගේම මහාචාර්ය ලේකම් කෙනෙක් ගෙනාවා. කෝටි 3ක් විතර වියදම් කරලා සින්දු හදලත් මේක ප්‍රොමෝට් කරන්න ලෑස්ති වුණා. ඉතින් මේ වගේ සිද්ධි වෙලා දැන් අවුරුද්දයි මාස 8ක් වෙනවා. මම පාර්ලිමේන්තුවේ 12 වතාවකට වඩා කතා කරලා තියෙනවා, ප්‍රශ්න කරලා තියෙනවා මේ ගැන. චීන අසූචි මොනවා අපි කතා කරත් මොනවා කරත් ඒ පොහොර අසූචි පොහොර ගෙනාවා පරිේශන වාර්තා මාරු කළා මිනිසුන්ගේ රස්සා නැති කළා නැනෝ පොහොරවලිනුත් ඒ අතර කෝටියේ 1100ක් හොරා කෑවා ගොවිතැන විනාශ කරා ලංකාවේ රත්තරන් ටික බෝට්ටු වලින් ඉන්දියාවට යවලා බෝට්ටු රසායනික පොහොර ගෙන්න ගන්න සංස්කෘතියක් හැදුවා මන්ද පෝෂණය මේ රටේ ඇති කළා රටම බඩගින්නේ තිබ්බා ඩොලර් මිලියන 6.9ක් අන්තිමට ඇහැට දැකපු නැති අර පොහොර නැවට ගෙවලා දැම්මා ගරු මන්ත්‍රීතුමිය ඒ විතරක් නෙවෙයි මේවා හින්දම රටේ අරගලයක් ඇති වුණා වෙඩි තිබ්බා මිනිස්සු මැරුණා මැරුවා ආණ්ඩු මාරු වුණා ජනාධිපති අගමැති ඇමතිවරු මාරු වුණා හැබැයි අර චීන අසූචි පොහොර නැවට ගෙවපු මුදල සම්බන්ධයෙන් තාමත් මේ රටේ කතාව තියෙනවා. එහෙමනම් දේශීය ආදායම් උපදවා ගන්නවා වගේම භාණ්ඩාගාරයේ මේ විදිහට කිසිම වගකීමක් නැතුව වගවීමක් නැතුව එක එක්කෙනා සතුටු කරන්න දීපු මෙන්න මේ මුදල් නැවත අය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මේ පාර්ලිමේන්තුවේ හැටියට බලාගෙන ඉන්නවා. දැන් අපි දන්නවා 2022 අගෝස්තු 26 විගණන වාර්තාවේ තියෙනවා වංචාවක් වෙච්ච බව පැහැදිලිවම තියෙනවා. ඒක එහෙම තියේදී නැවත විගණනයක් කරලා තියෙනවා. අපි මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා ඒ විගණන වාර්තාව මේ පාර්ලිමේන්තුවට සභාගත කරන්න. මේ මිනිසුන්ව දැනගන්න මේක එළියට දෙන්න. එතකොට ඒකේ වැරදි කරලා තියෙන අයට දඬුවම් දෙන්න ඒ අයගේ මේවා මුදල් අත්පත් කරගන්න කටයුතු කරන්න කියලා මම ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම කතානායකතුමාට මම අවධානය යොමු කරනවා හැබැයි කියන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි තුමියනි චීන අසූචි පොහොර වලින් හොරා කාපු අය ගරු මන්ත්‍රීතුමිය මේ සභානායකටත් වඩා ප්‍රබලයි මොකද හොරා කාපු එක ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කරාම ඔබතුමීට මතක ඇති මට කුණුහරුපාචාර්ය මොනරාගල සහ ඌව පළාතේ ගරු මන්ත්‍රීතුමෙක් මෙතන අශෝභන විදියට හැසිරුණා. නමුත් මේ වෙනකනුත් එයාව වරප්‍රසාද කමිටුවට ගෙන්නන්න මේ පාර්ලිමේන්තුවට බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට අපිට කියන්න වෙනවා මේ සභානායක ඇවිල්ලා එතුමගෙන් වෙච්ච වැරද්දට සමාව ගන්න පුළුවන් වුණාට තව වෙනකම් බැරි වෙලා තියෙනවා අසූචි පොහොර වලින් හොරා කාපු අයගේ කීමට මේ වගේ ඇවිල්ලා කෑ ගහපු අර කුක්කුර ජාතකයේ බල්ලා වගේ ගෙරිහන් ගඳට කෑ ගහපු ඒ අයගේ දඬුවම් දෙන්නවත් පරීක්ෂණයක් කරගන්නට බැරි වෙලා තියෙනවා. එනිසා මම ඒ සම්බන්ධයෙන් කතා කරොත් මම කියන්නේ තවමත් මේ චීන අසූචි පොහොර මේ රටේ ගඳ ගහනවා. රටට පාඩු කරනවා. ඒ නිසා මම නැවත වතාවක් ඉල්ලා සිටිනවා අර විගණන වාර්තාව මේ සභාවට ඉදිරිපත් කරන්න. හැබැයි අර පරිේශන වාර්තාවල වෙනස් වෙලා ඊළඟ වාර්තාව ආවා වගේ සියඹලා ගෙනල්ලා නැහැ කියන්න ලෑස්ති වෙන්න එපා. විගණනයෙන් වංචාවක් වෙලා නැහැයි කියන එක ප්‍රකාශ කර වෙන විදිහේ වාර්තාවක් නැතුව සැබෑ වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියන එක මම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම නැනෝ පොහොර වලින් හොරා කාපු කෝටි 1100 හොරා කෑවේ කවුද කියන එකත් හොයලා මේ රටට එලි කරන්න ඒ අයටත් ඒ අයගෙන් ඒවා අය කරගන්න දඬුවම් කරන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊළඟට දැන් මධ්‍යසාර සම්බන්ධයෙන් එක එක තොරතුරු ගිහිලා තියෙනවා. අත්‍යවම අපිට අවශ්‍ය වෙන්නේ මේ වෙලේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හා ඉන්ධන විදුලිය වැනි සේවාවන් වල තියෙන බදු අඩු කරගෙන මිනිසුන්ව සේවාවන් සහන මිලට රැපෙන එක. නමුත් දැන් මොකද්ද දෙන්න යන්නේ? මධ්‍යසාරවල මිල අඩු කරගන්න යන්නේ. මේකෙන් මොකද්ද වෙන්නේ? මේ රටේ අඩු ආදායම් ලාභීන් ගෙවල් වල අද මන්ද පෝෂණේ තියෙනවා. මේක තවදුරටත් වැඩි වෙන එක තමයි සිද්ධ වෙන්නේ. විස්තර සහිතව කතා කරන්න හිටියත් කාලය පිළිබඳ ගැටලුවක් තියෙන නිසා මම ඉතාමත් කෙටියෙන් කියනවා. මේ වෙනකොට මධ්‍යසාර සමාගම් හා සුරාබදු දෙපාර්තමේන්තුවේ එන ව්‍යාජ තොරතුරු නිසා අද මෙවැනි තීරණයක් ගන්න යනවා කියන එක අපි මාධ්‍යයෙන් දකිනවා. ඒ වගේම කසිප්පු වලට මිනිස්සු යනවායි කියලා කතාවකුත් යනවා. ඒකට තමයි පොලිසිය ඉන්නේ. එහෙමනම් එහෙම දේවල් සිද්ධ වෙනවනම් වැටලීම් කරලා ඒවට දඬුවම් දෙන්න ඕනේ. ඒ නිසා මම මේ තීරණ ගන්න අයගෙන් නැවත වතාවක් ඉල්ලනවා. මේ විශේෂයෙන්ම IMF එකඟතාවයට අනුව ජූනි මාසයේ අවසාන වෙන විට මධ්‍යසාර හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන මිල 20%කින් වැඩි කරන්න කියලා තිබුණත් ආණ්ඩුව ඒ කොන්දේසිය පැත්තකට දාලා අරක්කු මිල අඩු කරන්නට කටයුතු කරන්නේ ජනතාවගේ යහපතටද එහෙම නැත්නම් පාඩු ලබනවායයි කියාගන්න අරක්කු නිෂ්පාදකයන්ගේ යහපතටද යන්න ජනතාවගේ නියෝජිතවරයෙක් වශයෙන් අපිට අහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි, ඇත්තටම මේ අරක්කු වලින් වෙන පාඩුව අඩුවෙන් නම් මුදල් රජයට හම්බ වෙන්නේ. මම ඉල්ලා සිටිනවා සංසන්දනය කරලා බලන්න අරක්කු නිසා ඇතිවෙන සෞඛ්‍ය ගැටළු වලට සෞඛ්‍ය අමාත්‍යාංශයත් අනිත් ගෙවල් වල ඇතිවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් වෙනත් ආයතන ඒවට දරන වියදම් සංසන්දනය කරලා බලලා ඔය තීරණ ගන්න කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. හැබැයි ඊළඟ කාරණාව හැටියට මම මේ වෙලේ මතක් කරනවා, අපේ රටේ එක එක පුද්ගලයන්ට එක එක විදිහ නීති තියෙනවා ගරු මන්ත්‍රීතුමිය. විශේෂයෙන්ම කිව්වොත් මාතලේ දිස්ත්‍රික්කයේ මහවැලි ඉඩම් සම්බන්ධයෙන් මම හැමදාම කතා කරා. මේ වෙනකොටත් ඉහළ ඉඳලා මේ රටේ බලධාරීන්ගේ ආශිර්වාදයේ ඇතුව ඉඩම් මංකොල්ලයක් සිද්ධ වෙනවා. මම කියන්නම් ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ අකරහැඩිය මම අවසන් කරනවා.
විනාඩි දෙකක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි.
අකරහැඩිය වසමේ දික්්‍යාය කියන ඉඩම ඒක අත්පත් කරගන්න අනුරේකණයේ කැඳවීම් අංකයේ තමයි MA ඇලයිරක් කැපිටල් LG සිම්පල් G ඇලයිරක් 217 ඇලයිරක් 567 කියන හෙක්ටයාර 24.31.95 ඉඩමේ අයිතිකරු වජිරා මානින්ගමුව එයාගේ ස්වාමි පුරුෂයා වෙන්නේ තුවාන් මොහමඩ් රාමසාන් බන්සජාය සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හිටපු සභාපතිතුමා. ඇත්තටම කියන්න ඕනේ මේ වෙනකොට මේ ඉඩමක් තියනවා කියලා එතුමා දැනන් හිටියේ නැහැ. මේ ඉඩමේ අයිතිකරුවන් මහවැලිය තමයි අත්පත් කරගන්නකොට මෙහෙම ඉඩමක් තියනවා කියන එක එයාට මතක් කරේ. දැන් ඊට පස්සේ නඩුවක් දාලා අත්පත් කර ගැනීම නතර කරන්නයි කියලා නඩුවක් දැම්මා. හැබැයි තීන්දුව ආවේ නතර කරලා මුල සිට ක්‍රමවේදයකට අනුව අත්පත් කිරීම කරගන්න කියලා. ගරු මන්ත්‍රීතුමිය කියන්න කනගාටුයි. මේ වෙනකොට අමාත්‍යංශ ලේකම්තුමාගේ අත්සනින් ඒ ඉඩමේ අක්කර 60 ඒ අදාළ පුද්ගලයාට නිදහස් කරන්නට මේ වෙනකොට කටයුතු කරමින් සිටිනවා. අපේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේත් නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේත් මේ මොරගහකන්ද සහ කලුඟඟ කියන ව්‍යාපෘතියට පර්චස් 10 තිබ්බ ඉඩම් හිමියගෙත් ඉඩම අරගත්තා. මෙන්න මේ කොටස ව්‍යාපෘතියට අයිති කියලා කිව්ව නිසා. හැබැයි අද මේ අහිංසක මිනිසුන්ට මේ වෙනකොට ඉඩම් කෑල්ලක් නැති වෙනකොට මේ කොළඹ එක එක්කෙනාගේ දේශපාලන බලපෑම් මත අද ඒ අයට වංශජයාගේ ඉඩම නිදහස් කරන්නට කටයුතු කරමින් ඉන්නවා. තවත් ලග්ගල ඉඩම් කට්ටි 300ක් දෙන්න අවශ්‍යතාවයේ තිබෙද්දී මේ රජයේ වියදමෙන් සංවර්ධනය කරපු ඇලමාර්ග හදපු පාරවල් හදපු මේ ඉඩම නිදහස් කරන්නේ මොන පදනමේ සිටද කියන එක මහවැලි අමාත්‍යංශය අපිට ප්‍රකාශ කරන්න ඕනේ. අපි දැක්ක ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරා මේ
අවසන් කරන ගරු මන්ත්‍රීතුමනි.
අවසන් කරනවා. මහවැලි අමාත්‍යංශය ඉඩම් තියෙන තැන් දන්නේ නැත්නම් ඒක කියන්න කියලා කිව්වා. ඒ වගේම අත්පත් කරගත්ත ඉඩම් පාවිච්චි කරන්නේ නැත්නම් ආපහු බාර දෙන්න කිව්වා. මේ ප්‍රකාශය කරේ මේ බන්සජයාට ඉඩම දෙන්නද කියන එක අපි ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනේ. ඒ නිසා මම කියනවා මේක වෙනත් ගැටලුවකට මුලක් වෙනවයි කියන එකත් මතක් කරමින්, මොකද ලග්ගල ඉන්නවා මීට වඩා ඉඩම් තිබිලා වන්දිය ගන්නෙ නැතුව වන්දි සමාලෝචනයේට ගිහිලා සාධාරණේ වෙච්ච නැති ඉතමත් අසරණ පිරිසක් ඉන්න තැනක් හැටියට මම ඉල්ලනවා මේ හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක කරන්නයි කියන එක මම ඉල්ලමින් මම අවසන් කරනවා. ස්තුති.
බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමිය. ගරු පාත්ලි චාම්පික රණවක මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුඩ
ඕඩර් ප්ලීස් ඔනරබල් රෝහිණී කුමාරි විජයරත්න විල් ටේක් ද චෙයාර්.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අද දිනේ විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවට අදාළ එවැගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළ මේ රටේ ආදායම් ශ්‍රේෂ්ඨ වලට අදාළ යම් යම් නිවේදන ප්‍රමාණයක් විශේෂයෙන්ම පවතින ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රේගු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළා තිබෙනවා. මෙතනදී පළමුවෙම කියන්න ඕනේ මේ පිළිබඳ යෝජනාව මුදල් කාරක සභාවට ආපු අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයේ විසින් අර ගේමින් ඇක්ට් එක සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තිබිච්ච සංශෝධන අපට සිදු වුණ අපසු හරවා යවන්න. මොකද ව්‍යවස්ථාවට අනුකූලව කැබිනට් මණ්ඩලය අනුමත නොකරන දෑ පාර්ලිමේන්තුවට පනත් ලෙස ඉදිරිපත් කිරීමට නීත්‍යානුකූල හැකියාවක් නැති නිසා. ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් අපි ඉල්ලා හිටිනවා මින් ඉදිරියට ඒ පිළිබඳව පරීක්ෂා කර බලලා ව්‍යවස්ථාවට අනුකූලව අන පනත් පාර්ලිමේන්තුව වෙත රැගෙන එන්න, අදාළ කමිටුව වෙත රැගෙන එන්න කියලා. මොකද මේ වර්ගයේ බලහත්කාරී ලෙස යම් යම් අනපනත් ගෙනීමට උත්සාහ කිරීම සහ යම් යම් සංශෝධනයවට කිරීම උත්සාහ කිරීම අපි අතීතයේ දැක්කා. ඒ අතීත ප්‍රතිඵල අද අපි මුදල් අමාත්‍යාංශයේ ඒ ක්‍රියාදාමයන්ගෙන් අද අපි භුක්ති විඳිමින් ඉන්නවා. මොකද අපි දැක්කා 2002 ගෙනාවා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ ෆිස්කල් රෙස්පොන්සිබිලිටි ඇක්ට් කියලා එකක්. ඒ අනුව රටට ණය ගැනීමේ සීමාවන් පැනෙව්වා. නමුත් ඒ එක සීමාවක්වත් මේ වෙනතෙක් ඉෂ්ට කරලා නැහැ. හැමදාම කළේ මේ පාර්ලිමේන්තුවට බලෙන් ගෙනල්ලා ඒ ණය සීමාවන් ඉහළ දමාගෙන අද ලංකාව ණය අතින් බංකොලොත් රටක් බවට පරිවර්තනය වීම. ඒ වගේම මුදල් අමාත්‍යාංශයටම අදාළ වෙලා තියෙන ශ්‍රී ලංකා මහ බැංකුව පාලනය කරන ෆයිනෑන්ස් ඇක්ට් එකට අනුකූලව ඒ මහ බැංකුව කටයුතු නොකිරීමේ ප්‍රතිඵලය හැටියට අද අපි විදේශ දේශීය ණය අර්බුදයකට හසු වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ රට අද පත් වෙලා තිබෙනේ ව්‍යසනයේ තරම මම පෙන්ලා දුන්නා. එදා යහපාලන ආණ්ඩුවේ 100%3 වර්ධනය ගැන විශාල විවේචනයක් එල්ල කළා. 7% වර්ධනයක් ලගා ගන්න පුළුවන් කියලා කිව්වා. ඒ අනුව තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් වුණේ. නමුත් ඒ 100%3 වර්ධනය ලබා ගන්න සිද්ධ වුණේ දවැන්ත ණයකන්දක් ආපසු ගෙවා ගැනීමට නොහැකි තත්වයකට රටපත් වෙලා තිබිච්ච තත්වය තුළ ඒ අනුගමනය කරපු ආර්ථික උපාය මාර්ගයේ කොටසක් හැටියට තමයි එදා එක කරන්න සිද්ධ වුණේ. ඒ නිසා ඒ කිසිම දෙයක් ගැන විධිමත් විශ්ලේෂණයකින් තොරව බදු ප්‍රතිපත්තීන් ලිහිල් කරලා ඒ වියක්මකට ආධාර කරපු රටේ ධන කුවේරින්ට බදු සහන ලබා දීලා මේ මහා විපත්තියක රට හෙළුවා. ඒ වගේම අපි දැක්කා කැසිනෝ සම්බන්ධයෙන්, ඒ වගේම ඔට්ටු සූදු සම්බන්ධයෙන් යම් නීති රීති ප්‍රමාණයක් ගෙනල්ලා තිබෙන බව. කරු මූලාසනාරට මන්ත්‍රීතුමියනි, මේ රටේ කැසිනෝ අවුරුදු 28ක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ අවුරුදු 28ක කාලය තුල ඒ වාර්තා වෙච්ච කරුණු අනුව බැලුවාම 2022 වෙනකන් නිවැරදි අනපනතකට අනුව කැසිනෝ මේ රටේ පවත්වාගෙන ගිහිල්ලා නැහැ. එනම් නීතියට පිටත්ව, නීතියෙන් පිටතින් එම ආයතන පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒ වගේම මේ කැසිනෝ වලින් බදු කීපයක් අය කරනවා. ඒ ආරම්භයේදී ලබා ගන්නා මුදල, ඒ කියන්නේ පර්මිට් එකට ලබා ගන්නා දේ, ඊළඟට වාර්ෂික එකතුවට ලබා ගන්නා මුදල, ඒ වගේම එන්ට්‍රන්ස් ෆී එක කියලා ඩොලර් 100ක්. තාමත් මේ රටේ මේ ඩොලර් හිඟය ගැන කතා කරනවා. හැබැයි මේ එකම පවතින කැසිනෝ පර්මිට් හතරෙන් එකකවත් මේ වෙනතෙක් මේ එන්ට්‍රන්ස් ෆී එකේ එක ඩොලරයක්වත් මුදල් අමාත්‍යාංශය හා අදාළ ආයතන එකතු කළා නැහැ මේ අවුරුදු 28ටම. ඒ වගේම මේ ලබා දෙන මුදල පිළිබඳව, මේ එකතු වෙන, එහෙම නැත්නම් මේ කලෙක්ෂන් එක පිළිබඳව ඒ අදාළ බලධාරීන් ලබා දෙන තොරතුරු මත යනවා මිසක් ස්වාධීන ඇගයීමක් කිරීමේ හැකියාවකුත් මුදල් අමාත්‍යාංශයේ අදාළ ආයතන වලට නැහැ. ඒ වගේම නව බලපත්‍ර 7ක් ලබා දෙන්න යනවා. නව බලපත්‍ර 7ක්, මේ 4ට අමතරව මේ තියෙන 4 මුලින් විධිමත්ව පරිපාලනය කිරීමේ, මුලින් විධිමත්ව නියාමනය කිරීමේ ක්‍රමවේද එකක්වත් සකසන්නේ නැතුව තවත් අලුත් බලපත්‍ර 7ක් ලබා දෙන්න යනවා. මීට වඩා විශාල සංචාරක ව්‍යාපාරයන් එන සිංගප්පූරුවේ, මැලේසියාවේ මේ කැසිනෝ මේ 100 ගණන් ඇති කරලා නැහැ. කැසිනෝ 2යි නැත්තම් 3යි 4යි. මොකද විධිමත් නියාමන ක්‍රියාදාමයක්, විධිමත් පරිපාලන ව්‍යුහයක්, විධිමත් ආදායම් එකතු කිරීමේ ව්‍යුහයක් ක්‍රියාත්මක වෙන්නේ නැති තත්ත්වය තුළ තව බලපත්‍ර 7ක් හිතවතුන්ට බෙදා දුන්නයි කියලා එකෙන් ඇති වෙන කිසිම ප්‍රයෝජනයක් මේ රටට නැහැ. ඒ වගේම මම යෝජනා කරනවා දැන් පෝට් සිටි එක ක්‍රියාත්මක වෙලා තියෙන නිසා වෙනම ආයතනයක් ඒ බලන නිසා දැනට මේ ප්‍රධාන භූමියේ ක්‍රියාත්මක වෙන කැසිනෝ සියල්ලම අත්ත වශයෙන්ම කළ යුතු වන්නේ පෝට් සිටියට ඒ බලපත්‍ර හතර යවන එකයි. ඒ හතර යවලා ඒ විධිමත් ආකාරයකට ඒවා නියාමනය කරන එකයි. ඒ නිසා මුදල් අමාත්‍යාංශය මේ රටේ වෘත්තීය වේදීන්ගෙන් බදු ගහනවා නම් මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගේ වැඩ් බදු 15%කින් නංවනවා නම් මෙවැනි බලගතු ව්‍යාපාරවලින් බදු අය කර ගැනීම ආදායම් එකතු කර ගැනීම පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් මේ ආයතන වලට නොමැති වීම ගැන අපි ඊටාම කනගාටුවටපත් වෙනවා. ඒ වගේම මේ රටේ අද තිබෙන බරපතලම ගැටලුවක් තමයි අපේ රේගු දෙපාර්තමේන්තුව හරහා මේ ආනයන අපනයනවලදී සිදුවෙන ක්‍රියාදාම. බොහොම මෑතදී තමයි මහ බැංකුව ගිය අවුරුද්දේ ජූලි මාසෙදී මේ අපේ අපනයන කරුවන් පිළිබඳ හැදෑරීමක් කළේ. මොකද ආ උත්තරේ ඩොලර් 1000ක් රට යවනකොට ආපසු ලංකාවට ගෙන එන්නේ ඩොලර් 240ක් පමණයි, එනම් 124යි. අපි ආඩම්බර වෙනවා මේ රටේ අපනයනකරුව ගැන. ඒ අපනයනකරුව ගැන ආඩම්බර වුණාට අපනයනකරුවන් තමන්ගේ අපනයන මුදල් මේ රටට ගෙන එන්නේ නැහැ. ඒවා විදේශ රටවල නවත්තලා තියෙනවා. අද අලුත් සෙල්ලම පටන් අරන් තියෙනවා මේ ආර්ථික අර්බුදයත් එක්ක විදේශ රටවල, විශේෂයෙන්ම ඩුබායි රටේ, එහෙම නැත්නම් සිංගප්පූරුවේ තමන්ගේ අනු සමාගම් ලියාපදිංචි කළා. ඒ හරහා අපේ අපනයන කරගෙන යන. ඒ අනුව අපනයන වලින් එන ආදායම, ඇත්ත ආදායම මහ බැංකු වාර්තාවේ තියෙන ආදායමෙන් හතරෙන් එකකටත් වඩා අඩුයි. අපි ඉතාමත්ම මායාකාරී ආර්ථික තත්ත්වයක තමයි ජීවත් වෙමින් තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, හැමදාම මේ රටේ තිබිච්ච බලගතු ප්‍රශ්නයක් මේ සභාවේ. මම තමයි 2016 මේක මුලින්ම පෙන්ලා දුන්නේ ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝර්ට් එකට අනුව. හැම වසරේම ඩොලර් බිලියන 2.2 අතර ප්‍රමාණයක් රටින් ඉවතට යනවා ඕවර් ඉන් නොයිස්, අන්ඩර් ඉන් නොයිස් ක්‍රමයට. අපි රැස්වීම් ගණනාවක මේක ගැන කිව්වා. තාමත් රේගු දෙපාර්තමේන්තුවට එය වළක්වා ගැනීමේ අන්තර්ජාතික ක්‍රමවේදයක් තාමත් නැහැ. මේක ලෝකෙ හැම රටකම වෙනවා. හැබැයි ලංකාවේ ප්‍රතිශතය අපේ සමස්ත ජාත්‍යන්තර වෙළඳාමට අනුව ලෝකයේ ඉහළම ප්‍රතිශතයක් මේ ආකාරයට රටේ තියෙන ඩොලර් සංචිත එළියට ගෙන යාම. ඉතින් ඒක නිසා මේ ආයතන පළමුව විධිමත් කරගත යුතුයි. පළමුව මේවා විධිමත්ව නියාමනය කළ යුතුයි. ඒ වගේම මේ ආයතනවල මේ අරමුදල්, ඒ වගේම ආදායම් එකතු කරන ඒ ක්‍රමවේදයන් යාන්ත්‍රිකකරණය කළ යුතුයි, ඩිජිටල්කරණය කළ යුතුයි. හැබැයි ඒ කිසිවක් කරලා නැතුව අද මේ රට ආර්ථික අර්බුදයට පත්වෙච්ච අවස්ථාවේදී ඒ සියල්ලේ බර අපේ සාමාන්‍ය ජනතාව මතට, වෘත්තීය වේදීන් මතට පැනවීම ඉතාම අයුක්තිසහගත ක්‍රියාවක් බව මම ප්‍රකාශ කර සිටිනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි.